සුභ සන්ධ්‍යාවක් දුවල පුතාලා සියලු දෙනාට. ව්‍යාපාර අදහස් හා අවස්ථා ගැන තමයි අද මම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ. ඔබගේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 7 පාඩම නැත්නම් අවසාන පාඩම. එහෙමනම් දැන් ඔබ ළඟ තියෙන පෙළ පොත අරගෙන පාඩමට සූදානම් වෙමු. ඔබගේ පෙළ පොතේ පිටු අංක 91 හි මෙම පාඩම මෙසේ දිගහැරෙනවා. හරි. දැන් ඔබ ඒ පාඩම පෙරලගත්තා නේද? එහෙමනම් අපි අද සාකච්ඡා කරමු ව්‍යාපාර අදහසක් කියන්නේ මොකක්ද? හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ මොනවද? ඒ වගේම ව්‍යාපාර අදහස් උපදින මූලාශ්‍ර මොනවද? ඊළඟට ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මොකක්ද? ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්ථා අතර වෙනස කොයි වගේද? ඒ වගේම හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ මොනවාද? අවසාන වශයෙන් යෝග්‍ය ව්‍යාපාර අවස්ථාවක් අපි තෝරාගන්නේ කොහොමද කියන කාරණා ගැන මම ඔබ සමග සාකච්ඡා කරනවා. එහෙනම් දුවේ පුතේ, අපි ඒ පිළිබඳව විමසා බලමු. අද ලෝකය බිහි වී ඇති සියලුම භාණ්ඩ, සේවා, ක්‍රියාවලි හා ක්‍රම ශිල්ප අහඹුවක් නම් නෙමෙයි. මිනිසා මුහුණ දුන් ගැටලුවකට විසඳුමක් ලෙස මෙම සියලුම දේවල් ලෝකෙට බිහි වී තිබෙන. ඒවා සියල්ල ව්‍යාපාර අදහස්වල ප්‍රතිඵලයක් ලෙස අපට සලකන්න පුළුවන්. අපි හැමෝටම අත්‍යවශ්‍ය වන පානීය ජල අවශ්‍යතාවය ගැන අපි හිතමු. ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් නොමැති පාසල් බොහෝමයක් අපේ ප්‍රදේශයේ තිබෙනවා. ඔබගේ පාසලෙත් එවැනි ගැටලුවක් ඇති සමහර විට. ඒ නිසාම දරුවන්ට අවශ්‍ය පානීය ජලය නිවෙස්වලින් ගෙන ඒමට විවිධ ප්‍රමාණයේ, විවිධ හැඩයේ, විවිධ වර්ණයන්ගෙන් යුත් බෝතල් වෙළඳපළේ තියෙන. ඔබත් එවැනි බෝතලයක වතුර ගෙනියනවා නේද? ඒ වගේම පසුකාලීනව මේ මගින් ගැටලුවක් නිර්මාණය වුණා. මෙම බෝතලය පාසල් බෑගයක දාගෙන යන්නේ කොහොමද කියලා. ඒ ගැටලුවට විසඳුමක් විදිහට පොතක හැඩයට වතුර බෝතලයක් පාවිච්චියට ගත්තා ඔබට මතක ඇති. ඒ වගේම දුවේ පුතේ, අද අප මුහුණ දී තිබෙන මෙම වසංගත තත්වය නිසා මිනිසුන් නොයෙකුත් ගැටලු වලට මුහුණ දෙනවා. ඒ ගැටලු සඳහා පිළියමක් ලෙස නොයෙකුත් භාණ්ඩ හා සේවා වෙළඳපළට ඉදිරිපත් වෙනවා ඔබ දැක තිබෙනවා. උදාහරණයක් විදිහට COVID-19 වසංගතයෙන් ආරක්ෂා වීමට අපිට නිතරම අතසේදීමට ඕන වෙනවා. ඔබගේ නගරය පුරා සෑම තැනකම වාගේ ජල කරාම සවිකර තියෙනවා. ඒ වගේම ඔබේ පාසලෙත් ඔබට අතසේදීමට එවැනි ස්ථාන සකස් කරලා තියෙනවා. හැබැයි මෙම ජල කරාම සෑම දිනාම ඇවිත් අතින් ඇල්ලුවොත් අපි බලාපොරොත්තු වන දේ ඉටු නොවන නිසා කකුලෙන් පාගා වතුර ලැබෙන ආකාරයට ජල කරාම දැනටමත් අපි පාවිච්චි කරනවා. ඒ වගේම අතසෝදන දියර වර්ග බෝතල්, ඕගොල්ලන්ගේ වචනෙන් කියනවා නම් අපි සැනිටයිසර් බෝතල්, පාසල් බෑගය තුල හෝ අත් බෑගයක් තුල දමාගෙන යන විට ඒවා හැලෙන්න පුළුවන්. ඒ ගැටලුවට විසඳුමක් ලෙස සැනිටයිසර් ජෙල් ඔබලා දැකලා ඇති සැනිටයිසර් ජෙල් වෙළඳපළට ඉදිරිපත් වුණා. ඔබට මේ කියන කාරණා නම් ජීවිතේ කවදාවත් අමතක වෙන්න විදිහක් නැහැ. මෙන්න මේ ආකාරයට මිනිසුන් මුහුණ දෙන ගැටලුවක් සඳහා විසඳුමක් විදිහට නිර්මාණශීලීත්වය ඇති පුද්ගලයින් තම අදහස් යොදා ගනිමින් ව්‍යාපාර අදහස් ජනනය කරනවා. ඒවා ව්‍යාපාර අවස්ථා බවට පත්වෙමින් පුද්ගල හා සමාජ අවශ්‍යතා සපුරාලීමට විවිධ විකල්ප නිරතුරුවම බිහිවන බව අපට පරිසර නිරීක්ෂණය තුළින් අනාවරණය කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දුවේ පුතේ, දැන් අපි බලමු සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුල්වන ව්‍යාපාර අදහසක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි, දැන් ඔබ ළඟ තිබෙන 10 වසර පෙළ පොත ළඟට ගන්න. ගත්තද? ඔව්. ඒකේ 92 පිටුව පෙරලන්න බලන්න. ඒ පිටුවේ තියෙනවා ව්‍යාපාර අදහසක් කියන්නේ මොකක්ද කියලා. මම ඒක පොතේ තියෙන විදිහටම කියන්නම්. ඕගොල්ලෝ බලාගන්න. ව්‍යාපාර අදහසක් යනුවෙන් හැඳින්වෙන්නේ පරිසරයේ ඇති ගැටලුවකට විසඳුමක් වන පුද්ගල අවශ්‍යතා හා උවමනා සපුරාලන වාණිජමය වටිනාකමක් ඇති සිතුවිල්ලක්. බලන්න පුතේ, අපි පාඩම පටන් ගන්න කලින් අපේ සිතට ආපු සියලුම අදහස් ව්‍යාපාර අදහස් වෙන්නේ නැහැ කියලා දැන් ඔබට තේරෙනවා ඇති. ඒ මොකද අපි කලින් කියපු නිර්වචනය තුල තිබෙන ලක්ෂණ දිහා බලන්නකෝ. මොනවද ඒකේ තියෙන ලක්ෂණ? ව්‍යාපාර අදහසක් පරිසරයේ ඇති ගැටලුවකට විසඳුමක් වෙන්න ඕනේ. ඒ වගේම පුද්ගල අවශ්‍යතා හා උවමනා ඉටු වෙන්නත් ඕනේ. ඒ වගේම අපට පහළ වෙන අදහස වාණිජමය වටිනාකමකින් යුක්ත වෙන්නත් ඕනේ. ඔය කියන කාරණා තුනම සම්පූර්ණ නම් විතරයි අපට පහළ වුණ අදහස් ව්‍යාපාර අදහසක් වෙන්නේ. දැන් බලන්න ඔබට පහළ වෙන අදහස් වලින් ව්‍යාපාර අදහස් කීයක් තිබුණද කියලා. ව්‍යවසායකත්වයේදී ව්‍යාපාර අදහස් වැදගත් වන්නේ එය ව්‍යවසායකයෙකුගේ කැමැත්ත හා නිර්මාණශීලීත්වය කැටිකොට ජනනය වීමත්, ඒ වගේම ව්‍යාපාර අවස්ථාවක් බවට පත්වීමේ පළමු පියවර ව්‍යාපාර අදහස් හඳුනා ගැනීමත් වන නිසා. අදහස් 110ට දුසිමක් ගත හැකි. මෙය ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඇති ඉතා වටිනා කියමන. දුවල පුතාලා නම් 110 දැකලවත් නැතිව ඇති. හැබැයි ඕගොල්ලන්ගේ අම්මා, තාත්තා, සීයා, ආච්චිලාගෙන් අහලා බලන්නකෝ ඒ කාලේ 110ට තිබුණු වටිනාකම ගැන. ඒ කොහොම වුණත් මේ කියමනින් අදහස් කරන්නේ ව්‍යාපාර අදහස් සුලභ බව. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම වෙලාවක ඕනෑම ප්‍රමාණයකින් ව්‍යාපාර අදහස් ඇති කළ ගත හැකි බව. ඒ වුණාට ඒ සියලුම අදහස් ව්‍යාපාරයක් බවට පත් කරන අදහස් නම් වෙන්නේ නැහැ. එහෙමනම් දැන් අපි බලමු හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ මොනවාද කියලා. පළවෙනිම ලක්ෂණයේ විදිහට පුතේ මට කියන්න පුළුවන් ඔබේ සිත තුළ ජනිත වන ව්‍යාපාර අදහස ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කළ හැකි වෙන්න ඕනි. ඒ කියන්නේ ප්‍රායෝගිකව තමාගේ ව්‍යාපාර අදහස ක්‍රියාත්මක කළ හැකි වෙන්න ඕන. දෙවන ලක්ෂණය විදිහට පරිසරයෙන් මතුවන අවශ්‍යතා සපුරාලිය හැකි වෙන්න ඕන. ඒ කියන්නේ මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරාලීමට හැකි ව්‍යාපාර අදහසක් වෙන්න ඕනේ කියන එක. ඒ වගේම වෙනස් වන අවශ්‍යතා හා උවමනාවලට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්නත් ඕනේ. අපි උදාහරණයක් ගත්තොත් COVID-19 වසංගතයට පෙර අපි මුහුණු ආවරණ භාවිතා කළේ නැහැ. හැබැයි අපි ලේන්සුවක් භාවිතා කළා. COVID-19 හඳුනාගත්තට පස්සේ මිනිසුන්ගේ අවශ්‍යතාවය වෙනස් වුණා. ඒගොල්ලෝ ලේන්සුව වෙනුවට ලොකු කුඩා සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳීමට පුරුදු වුණා. ඒකෙන් පෙන්눔 කරනවා මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා වෙනස් වන බවත්, ඒ වෙනස් වන අවශ්‍යතාවයන් සපුරාලීමට සුදුසු ව්‍යාපාර අවස්ථාවක් ඔවුන් හඳුනාගත් බව. ඊළඟ ලක්ෂණය විදිහට මට සදහන් කරන්න පුළුවන් පුතේ, තරඟකාරීත්වයට මුහුණ දීමට හැකියවීම කියන කාරණේ. දැන් ලෝකයේ හැම දෙම තරඟයක් වෙලානේ. එහෙනම් අපට පහළ වන ව්‍යාපාර අදහසත් ඒ තරඟයට මුහුණ දීමට හැකි එකක් වෙන්න ඕන. ඒ වාගේම පවතින තාක්ෂණය සමග ගැළපෙන ව්‍යාපාර අදහසක් වෙන්නත් ඕනි. ව්‍යවසායකයා අවදානම් බාර ගැනීමට කැමති වුවත් හොඳ ව්‍යාපාර අදහසක අවදානම අවම විය යුතුය. ඒකත් හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක්. අපට පහළ වන අදහස හොඳ අදහසක් නම් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමෙන් ඉපයීමක් හැකි දෙයක් වෙන්නත් ඕන. ඒ වගේම තමාගේ ව්‍යාපාර අදහස ආරක්ෂා කරගත හැකි වෙන්නත් ඕන. ඒ අනුව දුවේ පුතේ, ඔබට දැන් වැටහෙනවා ඇති අපට පහළ වන සියලුම අදහස් හොඳ ව්‍යාපාර අදහස් නොවන බව. ඉතින් පුතේ, ඇතැම් විටක ව්‍යවසායකයෙකුට උචිතම ව්‍යාපාර අදහස තෝරා ගැනීමට ව්‍යාපාර අදහස් සිය ගණනක් අතරින් හොඳම අදහස අපට තෝරාගත යුතු වෙනවා. එහෙමනම් අපි බලමු අපිට ව්‍යාපාර අදහස් පහළ වෙන්නේ කොහොමද කියලා. මේවට අපි කියනවා ව්‍යාපාර අදහස් මූලාශ්‍ර කියලා. ඔබේ පෙළපොත ඔබ ළඟ තියෙනවා නම් පිටු අංක 93 බලන්න. එහි ව්‍යාපාර අදහස් සඳහා මූලාශ්‍ර සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. පළවෙනි මූලාශ්‍රය විදිහට අපිට සලකන්න පුළුවන් විනෝදාංශ හා ලැදියා ව්‍යාපාර අදහසක් බවට පත් කරගන්න පුළුවන් කියන කාරණය. අපි හැමෝටම විනෝදාංශයක් තියෙනවා. නේ, සමහරු මල් වවනවා, සමහරු චිත්‍ර අඳිනවා, සමහරු සුරතල් මසුන් නැති කරනවා, සමහර අය මුද්දර එකතු කරනවා, ඡායාරූපකරණයේ නියැලෙනයෙ ඉන්නවා. මෙන්න මේ විනෝදාංශ විදිහට අපි සිදු කරන දේවල් පසුකාලීනව ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදහසක් ඔබට එන්න පුළුවන්. පුද්ගල දක්ෂතා හා පළපුරුද්ද තුලින්ද ව්‍යාපාර අදහස් මතු කරගන්න අපට පුළුවන්. ඒ කියන්නේ පුතේ, අපි වෙනත් තැනක රැකියාවක් කරලා අපිට අත්දැකීම් ඵල පුරුද්ද ගන්න පුළුවන්. ඒ තුලින් ව්‍යාපාර අදහස් අපේ හිත තුළට එන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩාව, නර්තනය, ගායනය වැනි පෞද්ගලික හැකියා යොදා ගැනීමෙන් ව්‍යාපාර අදහස් අපේ සිත තුළ පහළ වෙන්න පුළුවන්. ඒකත් අපි ව්‍යාපාර අදහස්වල මූලාශ්‍රයක් විදිහට සලකනවා. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් වෙළඳපළ සමීක්ෂණ තුලින් ව්‍යාපාර අදහස් මතු කරගන්න පුළුවන් ආකාරය. ඒ කියන්නේ පුතේ, තමාගේ භාණ්ඩය හෝ සේවාව පිළිබඳව පාරිභෝගිකයන්ගෙන් අදහස් විමසීමට සිදු කරන සමීක්ෂණය අපි හඳුන්වනවා වෙළඳපළ සමීක්ෂණය කියලා. ඒ වෙළඳපළ සමීක්ෂණය මගින් අනාවරණය වන පාරිභෝගික අවශ්‍යතා හා උවමනා හා ප්‍රතිචාර තුලින් ව්‍යාපාර අදහස් ජනනය කරගන්න අපට හැකියාව තියෙනවා. උදාහරණයක් ඇටියට අපි හිතුවොත්, සාමාන්‍යයෙන් බැංකු ගනුදෙනු සිදුවෙන්නේ දහවල් කාලයේදී. හැබැයි දහවල් කාලයේදී බැංකු ගනුදෙනු සිදු කර ගැනීමට අපහසු පුද්ගලයෝ ඉන්න පුළුවන්, විශේෂයෙන්ම රැකියාවල නියුක්ත පිරිස. අන්න ඒ වගේ පිරිසකට රජයේ නිවාඩු දිනවල සහ රාත්‍රී බැංකු සේවාව සැපයීමට අදහසක් පහළ වෙන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ වෙළඳපළ සමීක්ෂණ මගින් ව්‍යාපාර අදහස් පහළ වීමේ හැකියාව තියෙන බව. ඒ වගේම පුතේ, පාරිභෝගික ප්‍රතිචාර තුලින් ව්‍යාපාර අදහස් මතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යවසායකයා හෝ වෙනත් ආයතන විසින් පාරිභෝගික අවශ්‍යතා හා උවමනා හා ප්‍රතිචාර පිළිබඳව කරන අදහස් විමසීම තුලින්ද ව්‍යාපාර අදහස් මතු කරගන්න පුළුවන්. ඔබලා දැකලා ඇති ඔබගේ නගරයේ තියෙන සමහර ව්‍යාපාරවල පාරිභෝගිකයන්ගේ අදහස් හා යෝජනා කියලා පොතක් තියලා තියෙනවා. එහෙම නැත්නම් පාරිභෝගික අදහස් හා යෝජනා දැමීමට පෙට්ටියක් සූදානම් කරලා තියෙනවා. ඒ තුලින් ලබා ගන්නා පාරිභෝගික අදහස් තුලිනුත් ව්‍යවසායකයෙකුට ව්‍යාපාර අදහසක් උද්දීපනය කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි නිර්මාණශීලී චින්තන හැකියා තුලින් ව්‍යාපාර අදහස් මතු කරගන්න. අපි හැමෝම නිර්මාණශීලී චින්තනයක් තියෙන පුද්ගලයෝ. හැබැයි පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ හැකියාව අඩු වැඩි වෙනවා. ඒ අනුව පුද්ගල නිර්මාණශීලී චින්තන හැකියාව මගින් පවතින දෙයක හෝ ක්‍රියාවලියක වෙනස් කිරීමට නව අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට මට අදහසක් එන්න පුළුවන්, අවශ්‍ය අවස්ථාවකදී ජල වාෂ්ප පානීය ජලය බවට පරිවර්තනය කරගත හැකි සරල නිර්මාණයක් හැදීමට මට අදහසක් එන්න පුළුවන්. ඒ වගේම අපි කවුරුත් භාවිතා කරන ජනමාධ්‍ය මගින් ව්‍යාපාර අදහස් මතු වෙන්නත් පුළුවන්. ජනමාධ්‍යවල පළවන තොරතුරු හා පුවත් ඇසුරෙන් ව්‍යාපාර අදහස් ජනිත වෙනවා. දිනපතා හෝ සතියන්ත පුවත්පත් අන්තර්ජාලය තුලින් ව්‍යාපාර අදහස් මතු කරගත හැකි ආකාරයේ දැන්වීම් ඔබ දැක ඇති. ව්‍යාපාර අදහස් ජනනය වන තවත් මූලාශ්‍රයක් විදිහට අපට සලකන්න පුළුවන් සැපයුම් කරුවන් ඇසුරෙන් ව්‍යාපාර අදහස් මතුවීම. ඒ කියන්නේ දුවේ පුතේ, දැනටම කරගෙන යන ව්‍යාපාරයක තම සැපයුම් කරුවන්ගෙන් හා ව්‍යාපාරයට සම්බන්ධ වන අනෙකුත් ආයතන හා පුද්ගලයන්ගෙන් ලැබෙන අදහස් වලින් ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොතින් වගා ව්‍යාපාරයක යෙදෙන අයට කෘෂි උපකරණ සපයන ආයතන නව වගා ක්‍රම නව බීජ වර්ග හා පොහොර වර්ග හඳුනා දෙන්න පුළුවන් ඒගොල්ලොන්ගේ ව්‍යාපාර අදහස් තුල ඒ වගේම තරඟකාරීත්වය අධ්‍යයනය තුලින් ව්‍යාපාර අදහස් මතුවෙන ඒ කියන්නේ දුවේ පුතේ තරඟකරුවන්ගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම තුලින් අපිට නව ව්‍යාපාර අදහස් උද්දීපනය කරගන්න පුළුවන් වෙනවා උදාහරණයක් හැටියට මම කිව්වොත් විශ්‍රාමිකයන්ට නව ගිනුම් ක්‍රමයක් හඳුන්වා දෙනවා මහජන බැංකුව විසින් ඒක දිහා බලාගෙන හිටපු අනෙකුත් බැංකු ඒහා සමානම ගිනුමක් ආරම්භ කිරීමට අදහසක් ඇති කරගන්න එන්න ඒ කාරණය තමා මේ තරඟකාරීත්වය අධ්‍යයනය තුලින් ව්‍යාපාර අදහස් මතු කර ගන්නවා කියලා කියන. ඊළඟට අධ්‍යාපනික පාඨමාලා තුලින් ව්‍යාපාර අදහස් මතු වෙන්න පුළුවන්. ඔගොල්ලෝ දන්නවා කාර්මික විද්‍යාල, විශ්වවිද්‍යාල පාඨමාලා, ඊළඟට යෝන් සේනාංක, ඒ වගේ ආයතන වලින් ලබා දෙන දැනුම හා අධ්‍යක්ීම් තුලින් ව්‍යාපාර අදහස් ජනනය කරගන්න පුළුවන්කම අපට තියෙනවා. අවසාන වශයෙන් ප්‍රදර්ශන හා අධ්‍යක්ීම් මගින්ද ව්‍යාපාර අදහස් මතු කරගන්න පුළුවන්. ව්‍යවසායකයන් වාණිජ මණ්ඩල ආදී ලෙස සංවිධානය කරන ප්‍රදර්ශන හා ඉසව්වලට සහභාගී වීමෙන් ව්‍යාපාර අදහස් ජනිත කර ගැනීමේ හැකියාව අපට පවතිනවා. එහෙමනම් දුවේ පුතේ දැන් ඔබ දන්නවා අපිට ව්‍යාපාර අදහස් බිහිවන මූලාශ්‍ර මොනවද කියලා. සාර්ථක ව්‍යාපාරයක් බිහිවීම ෂණිකව සිදුවන දෙයක් නොවේ. ඒකට දිගු ගමන් මගක් තියෙනවා. සිය දහස් ගණනින් බිහිවන ව්‍යාපාර අදහස් අතුරින් යෝග්‍ය ව්‍යාපාර අවස්ථාවක් තෝරගන්නේ කොහොමද කියලා දැන් අපි සාකච්ඡා කරමු. පළමුවෙන්ම අපි ව්‍යාපාර අවස්ථාවක් කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරමු. බලන්න ඔබේ පෙළ පොතේ 96 වෙනි පිටුව. පෙරලගත්තද? හරි. මම පොඩි වෙලාවක් දෙන්නම්. දැන් හරි නේද? පිටු අංක 96 ව්‍යාපාර අවස්ථාව මෙන්න මේ විදිහට පෙන්වලා දීලා තියෙනවා. අවදානම බාර ගන්නා පුද්ගලයාට ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අත්පත් කර දීමේ හැකියාව ඇති ආකර්ෂණීය ආයෝජන අදහසක් ව්‍යාපාර අවස්ථාවක් ලෙස හඳුන්වා දී තිබෙනවා. එසේම එම අදහස පාරිභෝගික අවශ්‍යතා හා උවමනා ඉටු කර දෙන ඔවුනට වටිනාකමක් නිර්මාණය කරන භාණ්ඩයක් හෝ සේවාවක් විය යුතුය. එහෙමනම් ඔබට පහළ වන ව්‍යාපාර අදහස් සියල්ලම ව්‍යාපාර අවස්ථාවක් නොවන බව ඔබට දැන් පැහැදිලි ඇති. ව්‍යාපාර අදහස් කොපමණ පැවතියද ඒවා අතරින් වඩාත්ම යෝග්‍ය අදහස තෝරාගෙන එය ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කිරීම ව්‍යවසායකයෙකුගේ කාර්යභාරයක් වෙනවා. දැන් දුවේ පුතේ ඔබ ව්‍යාපාර අදහස ව්‍යාපාර අවස්ථා කියන්නේ මොකක්ද කියලා දන්නවා. මේ සංකල්ප දෙක පටලව ගන්න නම් එපා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර තුලත් ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්ථා පිළිබඳ විමසීම් කර තිබෙනවා. එහෙමනම් අපි බලමු මෙම සංකල්ප අතර තිබෙන වෙනස්කම් මොනවද කියලා. හරි. දැන් ඔබ ඔබගේ අභ්‍යාස පොත ගන්න. ඒකේ පිටුවක් පෙරලගෙන ඒක හරි මැදින් දෙකට බෙදා ගන්න. ඒකට පැන්සලක් හා රූලක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ එක පැත්තක ලියා ගන්න ව්‍යාපාර අදහස් කියලා. අනෙක් පැත්තේ ලියා ගන්න ව්‍යාපාර අවස්ථා කියලා. එහෙම නේද අපි යම් සංකල්ප දෙකක් අතර වෙනස්කම් ලියන්නේ? අපි මේ වෙනතුරු සාකච්ඡා කළ කරුණු අනුව මට කියන්න පුළුවන් ව්‍යාපාර අදහස් සුලබයි කියලා. ඒ කියන්නේ විවිධ මූලාශ්‍ර ඔස්සේ විවිධාකාර වූ අදහස් අපේ සිත තුළට එන්න පුළුවන්. අපි දැන් ඒක ව්‍යාපාර අදහස් පැත්තේ ලියාගමු. ලියාගත්තද? ඔව්. ඒ එක්කම මට කියන්න පුළුවන් ව්‍යාපාර අවස්ථා සුලභ නොවේ කියලා. අපි ඒක ඔයාලගේ පොතේ ව්‍යාපාර අවස්ථා පැත්තේ ලියාගමු. ඒකෙන් අදහස් කරන්නේ පුතේ ව්‍යාපාර අදහස් සිය ගණනක් අතරින් තෝරා ගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාර අවස්ථා කීපයක් පමණයි. ඒ අනුව අපිට පළවෙනි වෙනස්කම විදිහට මේ සංකල්ප දෙකේ කියන්න පුළුවන් ව්‍යාපාර අදහස් සුලබයි, ව්‍යාපාර අවස්ථා සුලබ නොවේ කිය. දෙවැනි කාරණාව විදිහට මට කියන්න පුළුවන් ව්‍යාපාර අදහස් විවෘතයි කියලා. ඒ කියන්නේ බොහෝ අයට ව්‍යාපාර අදහස් ඇති වෙන්න පුළුවන් කියන එක. හැබැයි ව්‍යාපාර අදහස් අතුරින් ව්‍යාපාර අවස්ථාව අනාවරණය කර ගැනීමට සියල්ලන්ටම කළ හැකි දෙයක් නොවේ. එහෙමනම් ඒ වෙනස්කමත් අපි අපේ පොතේ සටහන් කරගනි. ඒ වගේම සෑම ව්‍යාපාර අදහසක්ම ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි බවත් ව්‍යාපාර අවස්ථා ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි බවත් මේ දෙක අතර ඇති වෙනස්කමක් විදිහට අපට පෙන්වා දෙන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ, දැන් ඔබට පැහැදිලි ඇති ව්‍යාපාර අදහස් හා ව්‍යාපාර අවස්ථා කියන්නේ සංකල්ප දෙකක් බව. හොඳයි. එහෙමනම් අපි මීළඟට කතා කරමු හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ මොනවද කියලා. අපි කලින් හොඳ අදහසක ලක්ෂණ මොනවද කියලා බැලුවා. දැන් අපි බලන්නේ හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ මොනවද කියලා. මෙන්න මේ සංකල්ප දෙක පිළිබඳවත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර මගින් විමසා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව ඔබගේ වැඩි අවධානය යොමු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ විදිහට අපිට ගන්න පුළුවන් අවශ්‍ය සම්පත් සපයාගත හැකිවීම කියන කාරණේ. ඒකෙන් අදහස් කරන්නේ පුතේ ව්‍යාපාර අවස්ථාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය, යන්ත්‍රෝපකරණ හා යටිතල පහසුකම් යනාදිය පහසුවෙන් සපයාගත හැකිද යන්න. උදාහරණයක් ලෙස අපි බලමු මේ කාලය තුල ඔබ හා මම සම්බන්ධ වන මාර්ගගත පන්ති ආරම්භ කිරීමට ඔබට ව්‍යාපාර අදහසක් පහළ වෙලා ඒක ව්‍යාපාර අවස්ථාවක් ලෙස තෝරා ගත්තා නම් ඔබ සලකා බලන්න ඕනේ ඒ කාර්ය කරන්න මෙන්න මේ දේවල් ඔබ සතුව තිබෙනවද කියලා. ඒ මොනවද කිව්වොත් අන්තර්ජාල සම්බන්ධතාවය හොඳින් තියෙන්න ඕනේ. පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් තියෙන්නත් ඕනේ. ඔබ ජීවත් වෙන ප්‍රදේශයේ හොඳ අන්තර්ජාල සම්බන්ධතාවයක් නැත්නම් එය හොඳ ව්‍යාපාර අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි. හැබැයි පුතේ මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මොකක්ද? අන්තර්ජාල සම්බන්ධතාවය නිසි ලෙස නොමැති වීම යන ගැටලුවට විසඳුමක් ලෙස තවත් කෙනෙකුට ඒ සඳහා විකල්ප භාවිතා කළ හැකි ව්‍යාපාර අදහසක් ඇතිවන්නට පුළුවන්. අනාගතයේ ඔබ අතරින්ම එවැන්නෙක් බිහිවන තුරු අපි බලාගෙන ඉන්නවා. හොඳයි දුවේ පුතේ, හොඳ ව්‍යාපාර අවස්ථාවක මීළඟ ලක්ෂණය ලෙස ඉදිරිපත් කරන භාණ්ඩයට හෝ සේවාවට ප්‍රමාණවත් අලවියක් තියෙන්න ඕන. ඒ කියන්නේ සැලකිය යුතු පාරිභෝගික සංඛ්‍යාවක් ඉන්න ඕනේ. කෙටියෙන්ම කියනවා නම් හොඳ ඉල්ලුමක් තියෙන්න ඕනේ. මාර්ගගත ක්‍රමයට වර්තමානයේදී නම් හොඳ ඉල්ලුමක් තියෙනව නේද පුතේ? ඒ වගේම හොඳ ව්‍යාපාර අවස්ථාවක් වීමට නම් ඔබ තෝරාගත් අවස්ථාවට ආකර්ෂණීය ඉපයුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථාව ක්‍රියාවට නැංවීමට ව්‍යාපාරිකයා යොදවන මුදලට ප්‍රමාණවත් ලාභයක් ඉපයීමට හැකියාව තියෙන්න ඕන. කලින් අපි කතා කළ උදාහරණයට නම් මේ ලක්ෂණය හොඳටම තියෙනවා නේද දුවේ පුතේ? ඔව්. තරඟකාරීත්වයට මුහුණ දීමට හැකිවීම හොඳ ව්‍යාපාර අවස්ථාවක තවත් ලක්ෂණයක් ලෙස සලකන්න පුළුවන්. තරඟකාරී ජීවන රටාවකට හුරු වී සිටින අපිට අපි තෝරා ගන්නා ව්‍යාපාර අවස්ථාව වෙළඳපළේ සිටින සමාන ව්‍යාපාර කටයුතු වල නිරත අනෙකුත් ව්‍යාපාර ආයතන වලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව පැවතිය යුතුය. අවසාන වශයෙන් අපි තෝරාගත් ව්‍යාපාර අවස්ථාව නීති රීති වලට අනුකූල විය යුතුය. එයින් අදහස් වෙන්නේ රටේ පවතින පරිසර සංරක්ෂණ, පාරිභෝගික ආරක්ෂාව, සේවකයන් යොදවා ගැනීම, බදු ප්‍රතිපත්ති වැනි නෛතික තත්ත්වයන්ට පටහැනි නොවන ව්‍යාපාර අවස්ථාවක් වෙන්න ඕන. ඒ වගේම සමහර කරුණු නීති රීති වලින් ආවරණය නොවුනත් සමාජයේ යහපතට, සාධාරණත්වයට හා සාර ධර්ම වලට අනුකූල විය යුතුය. හොඳයි දුවේ පුතේ, ඔබ එහෙනම් දැන් දන්නවා හොඳ ව්‍යාපාර අවස්ථාවක ලක්ෂණ මොනවද කියලා. මීළඟට අපි බලමු අධ්‍යාන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය තුල අපි අද සාකච්ඡා කළ කරුණු විවසා ඇති ආකාරය පිළිබඳව. දැන් දුවේ පුතේ, ඔබේ ප්‍රශ්න පත්‍ර එකතුවෙන් 2016 ප්‍රශ්න පත්‍රය අතට ගන්නකෝ බලන්න. ඒකේ තියෙනවා දෙවනි පත්‍රයේ 5 වෙනි ප්‍රශ්නයේ 4 වෙනි අනුකොටස. ඒකෙන් අහලා තියෙන්නේ පුතේ හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ 4ක් දක්වන්න කියලා. ඔබ අපේ මේ පාඩම එක්ක මුලින්දම්ම සම්බන්ධ වෙලා හිටියානම් මේ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලිවීමේ හැකියාව ඔබට දැන් තියෙනවා. අපි ඊළඟට බලමු 2017 ප්‍රශ්න පත්‍රය ගැන. ඒ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටසේ 18 වෙනි ප්‍රශ්නය. මේක බහුවර්ණ ප්‍රශ්නයක්. ඒකෙන් අහලා තියෙනවා සඵලදායි ව්‍යාපාර අදහසක ලක්ෂණ ගැන. වරණ අතරින් නිවැරදි වරණය තෝරන්න තමයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. ඒ වගේම 2017 දෙවන පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසින් ව්‍යාපාර අදහස් උත්පාදනය වන මූලාශ්‍ර 4ක් විමසා තිබෙන. අපි මේ පිළිබඳවත් අද දින සාකච්ඡා කළා. ඒ වගේම 2018 ප්‍රශ්න පත්‍රයේ දෙවන පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසින් හොඳ ව්‍යාපාර අදහසක් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ පියවර 2 ගැන අහලා තියෙනවා. මේ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරමු. ඒ වගේම 6 ප්‍රශ්නයේම දෙවනි කොටසින් අහලා තියෙනවා ව්‍යාපාර අදහසක් හා ව්‍යාපාර අවස්ථා අතර දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් දෙකක්. මෙන්න මේ කාරණය ඔබේ අභ්‍යාස පොතෙත් අද අපි සටහන් කරගත්තා. එහෙමනම් ඒ ප්‍රශ්නයට සාර්ථක පිළිතුරක් ලිවීමේ හැකියාව ඔබට තියෙනවා. ඊළඟට අපි බලමු 2019 ප්‍රශ්න පත්‍රය. ඒකේ පළවෙනි පත්‍රයේ 36 ප්‍රශ්නයෙන් හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණ තෝරන්න තියෙනවා. ඒ වගේම 2020 ප්‍රශ්න පත්‍රයේ දෙවනි පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ පළවෙනි කොටසින් ව්‍යාපාර අදහස් පහළ වීමේ මූලාශ්‍ර පිළිබඳව විමසීමක් කර තිබෙනවා. එහෙමනම් දුවේ පුතේ, ඔබ අද අප සමග වැඩසටහන ආරම්භයේ සිටම සම්බන්ධ වුණා නම් මේ කියන සියලුම ප්‍රශ්න සඳහා සාර්ථක පිළිතුරක් ලිවීමේ හැකියාව ඔබ සතු වෙනවා. මීළඟට මම සූදානම් වන්නේ ව්‍යාපාර අවස්ථා අතුරින් අපට ගැළපෙන ඉතාමත් යෝග්‍ය ව්‍යාපාර අවස්ථාව තෝරාගන්නේ කොහොමද කියලා කියන්න. යෝග්‍ය ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගැනීමට නම් ජනනය වූ ව්‍යාපාර අදහස් ඇගයීමට භාජනය කළ යුතුය. හොඳ ව්‍යාපාර අදහසක් තෝරා ගැනීම පියවර තුනකින් යුක්ත ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ පියවර තුන මම මෙහෙම කියන්න. පළවෙනි පියවර විදිහට සාර්ව විශ්ලේෂණය හඳුන්වන්න පුළුවන්. ඊළඟට දෙවනි පියවර විදිහට සූක්ෂම විශ්ලේෂණය හඳුනා ගන්න පුළුවන්. තුන්වන පියවර විදිහට ෂදු අත විශ්ලේෂණය හඳුන්වන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, අපි දැන් මේ පියවර තුන පිළිබඳ කෙටියෙන් සාකච්ඡා කරලා බලමු. සාර්ව විශ්ලේෂණය පළමු පියවර. මෙහිදී ජනනය කරගන්නා ලද දහස් ගණන් වූ ව්‍යාපාර අදහස් අතුරින් එක් එක් අදහස වෙන වෙනම අරගෙන මෙන්න මේ නිර්ණායක ඔස්සේ මතු පිටින් සලකා බලමින් වඩාත් යෝග්‍ය ව්‍යාපාර අදහස් 10ක් තෝරාගත යුතු වෙනවා. ඒ නිර්ණායක මොනවද කිව්වොතින් පුතේ? අපේ නිෂ්පාදිතය අලෙවි කරගත හැකිද? ඒක අපි අහන්නේ ප්‍රශ්නයක් විදිහට. ඊළඟට අවශ්‍ය සම්පත් පවතීද? ඒ වගේම ව්‍යවසායකයාගේ හැකියා හා ලැබියාවලට ගැළපෙනවද? ඒ වගේම උදව් උපකාර ලබා ගන්න පුළුවන් අය ඉන්නවද? තරඟකරුවන්ට මුහුණ දීමේ හැකියාව ඔබට තිබෙනවද? අවශ්‍ය අරමුදල් සපයාගත හැකිද? අවසාන වශයෙන් නීතිමය බාධා පවතීද යන සාධක මතු පිටින් සලකා බලමින් වඩාත් යෝග්‍ය ව්‍යාපාර අදහස් 10 තෝරා ගැනීම සාර්ව විශ්ලේෂණය විදිහට අපි හඳුනා ගන්න. ඒක රූප සටහනකින් ඔබට බලන්න පුළුවන් ඔබේ 10 ශ්‍රේණිය පෙළ පොතේ 98 පිටුවේ තියෙනවා මෙම පියවර තුන අලලා සැකසුණු පුනීන ආකෘතිය. පෙරලන්නකෝ බලන්න 98 පිටුව පුතේ. ඒකේ හරිම පැහැදිලිව පුනීන ආකෘතිය රූප සටහනකින් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අදහස් 100 අතරින් සාර්ව විශ්ලේෂණය සිදු කරලා ව්‍යාපාර 10ක් තෝරා ගන්නා ආකාරය රූප සටහනේ දැක්වෙනවා. දෙවන පියවර යටතේ සූක්ෂම විශ්ලේෂණයේදී අපි කරන්නේ පළමු පියවරේදී තෝරාගත් ව්‍යාපාර අදහස් එකිනෙක සඳහා පහත සඳහන් කරන නිර්ණායක එක් එක් ව්‍යාපාර අදහසට බලපාන ආකාරය සැලකිල්ලටගෙන වඩාත් හොඳ ව්‍යාපාර අදහස් තුනක් පමණක් තෝරා ගැනීමයි. මෙහිදී සිදුවන්නේ පළමු වන අදියරේදී සලකා බැලූ සාධක ගැඹුරින් අධ්‍යයනය කිරීමක්. මොනවද මේ සඳහා භාවිතා කරන නිර්ණායක? ඒ පිළිබඳව අපි බලමු. පළවෙනි නිර්ණායකයේ විදිහට මට ගන්න පුළුවන් වෙළඳපළක් පැවතීම කියන කොටස. ඊළඟට අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව. මම මේවා නාමීකරණය කරමින් යන්නම්. ඊළඟට තුන්වෙනි කාරණය ගත්තොතින් අවශ්‍ය ප්‍රාග්ධනය සපයාගත හැකි බව. ඊළඟට රජයේ නීති රීති ප්‍රතිපත්ති හා දිරිගැන්වීම් ආදිය පිළිබඳ. ඊළඟට ව්‍යවසායකයාගේ දැනුම පළපුරුද්ද කුසලතාවය හා ඇල්ම පිළිබඳ. ඊළඟ නිර්ණායකයේ විදිහට ශ්‍රමය භාවිතයට ගැනීමේ හැකියාව. අවදානම හා දියත් කිරීමේ පහසු ආදී නිර්ණායක ගැඹුරින් මේ අවස්ථාවේදී අපි අධ්‍යයනය කරමු. සලකා බලන ව්‍යාපාර අදහස් සම්බන්ධයෙන් විවිධ නිර්ණායක යටතේ හිතකර බව හෝ අහිතකර බව තක්සේරු කර ව්‍යාපාර අදහස් තුනක් අපි මේ අවස්ථාවේදී තෝරා ගන්නවා. අවසාන පියවර ලෙස ෂදුවත විශ්ලේෂණය හඳුන්වා දෙන්න පුළුවන්. මෙහිදී සිදු කරන්නේ සූක්ෂම විශ්ලේෂණයෙන් තෝරා ගන්නා ව්‍යාපාර අදහස් වෙන වෙනම ගෙන ෂදුවත විශ්ලේෂණයක් කිරීම මගින් ව්‍යවසායකයාට වඩාත් හොඳින් හා පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර අවස්ථාව හඳුනා ගන්නවා. ෂදුවත කියන වචනය දැන් ඔබට හුරු පුරුදු වචනයක්. ෂ කියන අකුරෙන් ව්‍යාපාරයක ශක්තියුත්, දු කියන අකුරෙන් දුර්වලතාත්, අයන්නෙන් අවස්ථා හා ත අකුරෙන් තර්ජන අපිට හඳුනා ගන්න පුළුවන්. එය ඔබට තවදුරටත් පැහැදිලි වේවි පෙළ පොතේ අංක 103 පිටුව අධ්‍යයනය කිරීමේ. එහි ෂදුවත විශ්ලේෂණයක වේදෙන විට භාවිත කළ හැකි සාධක කිහිපයක් දක්වෙනවා. සූක්ෂම විශ්ලේෂණය මගින් තෝරාගත් ව්‍යාපාර අදහස් තුන සඳහා ෂදුවත විශ්ලේෂණයක් කළ විට වැඩිම ශක්තියක් හා අවස්ථා ප්‍රමාණයක් ඇති අවම දුර්වලතා හා තර්ජන ඇති ව්‍යාපාර අදහස තෝරා ගන්න පුළුවන්. එය ව්‍යාපාරිකයාට ක්‍රියාත්මක කිරීමට වඩාත්ම සුදුසු ව්‍යාපාර අවස්ථාව වෙනවා. එහෙනම් දුවේ පුතේ, දැන් ඔබ දන්නවා ඔබට පහළ වන සෑම අදහසක්ම ව්‍යාපාර අදහසක් නොවන බවත්, හොඳ ව්‍යාපාර අදහසකට ලක්ෂණයන් ඇති බවත්, ව්‍යාපාර අදහස් සියල්ලම ප්‍රායෝගික ලෝකයේ ක්‍රියාත්මක කළ නොහැකි නිසා ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපාර අවස්ථාවක් අපි තෝරාගත යුතු බවත්. එම ව්‍යාපාර අවස්ථාව තෝරා ගැනීමට පියවර තුනකින් යුත් ක්‍රියාවලියක් ඇති බව දැන් ඔබ දන්නවා. උචිත ව්‍යාපාර අවස්ථාවක් ඔස්සේ ව්‍යාපාර ලෝකයට පිවිසෙන ව්‍යවසායකයාට තම ව්‍යාපාර අදහස සම්බන්ධ නෛතික රැකවරණයක් සලසා ගත යුතුය. එසේ නොමැති වොහොත් වෙනත් අයෙකුට තම ව්‍යාපාර අදහස අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එබැවින් නව ව්‍යවසායකයෙකුට බුද්ධිමය දේපලක් ආරක්ෂා කර ගැනීමට බොහෝ විට පේටන්ට් බලපත්‍රයක් භාවිත කරන්න සිද්ධ වෙනවා. මොකක්ද මේ පේටන්ට් බලපත්‍රය? එහෙම නැත්නම් ස්වාධිකාරය. පේටන්ට් බලපත්‍රයක් කියලා කියන්නේ යම් අයෙකුගේ නව සොයා ගැනීමක් වෙනුවෙන් ලබා දෙන රජයේ සහතිකයක්. මෙතනදී නව සොයා ගැනීමක් කියලා කියන්නේ ඒක නව නිමැවුමක් වෙන්නත් පුළුවන්. නව යන්ත්‍රයක් වෙන්නත් පුළුවන්. නව ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉහත කතා කරපු කරුණවල සංකලනයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පවත්නා සොයා ගැනීමක වැඩි දියුණු කිරීමක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ, ඔබේ පෙළ පොතේ 7 වන පාඩම අද දින ඔබ සමග මම සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් පසුගිය ප්‍රශ්නවල අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලියන ලෙස මා ඔබට නැවතත් මතක් කරනවා. ඒ වගේම පෙළ පොත හොඳින් අධ්‍යයනය කරන ලෙසත් ඔබට මම අවධාරණය කරනවා. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, සියලුම දුවදරුවන්ට ස්තුතිවන්ත වෙමින් නැවතත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නා. ආයුබෝවන්, ඔබට සුබ දවසක්.
දරුවනේ, අද විෂය කරුණු සාකච්ඡා කළේ කැකිරාව බස්තියන් සිල්වා මහාවිද්‍යාලයේ ආචාර්යනි එල්.එඩි. පූර්ණිමා නදීක විජේතුංග ගුරුමාතාව අපි එතුමියට ස්තුතිවන්ත වෙනවා.